ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විටේ ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද පෙබ්‍රවාරි මාස 25 වනිදා ඔස්ට්‍රලයාන වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන පුවත් දෙ සවධාන යොමු කරන මවුබිමින් පුවත් විශේෂාන්ගේ දැන්. පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දිනය ඊයේ දවසේ ක්‍රියාත්මක වුණා. ඊයේ රවී කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළා. හිටපු මුදල් අමාත්‍යවරයෙකුත් වන රවී කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරගෙන එන හැම යෝජනාවකටම රජයක් එකඟ වීම අවශ්‍ය නොවන කාරණයක් බව.
මේක ආදායම මත රඳා පවතින අයවැයක් නොවෙයි. මේ පළිනි වතාවට පොදු මූල්‍ය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ තියෙන අයවැය තුළ මේක පදනම් වෙන්නේ දළදේශ නිෂ්පාදනයේ 13%ක් මිසක් ආදායම වැඩි වුණාම ඒක ෆිස්කල් ස්පේස් එක අනුව වියදම් කිරීමේ හැකියාව බාධා වෙලා තිබෙනවා. ඉතින් මේව තමයි අපි ප්‍රායෝගිකව බලන්න තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා කියපු හැම දෙයකටම නටන අවශ්‍යතාවයක් නැහැ. මම මේක අද නෙමෙයි එදා ප්‍රකාශ කළ තියෙන මුදල් ඇමතිවරයෙක් වශයෙන් තමයි කියන්නේ. මේ අයට අවශ්‍ය වන්නේ මේක ඉදිරියට ගෙන යාම, මේක හිඟමනේ ගෙන යාමක් මිසක් සංවර්ධන වෙන එකක් ලෙස සමහරකට අමාරු තත්ත්වයක් ඇති කළ තියෙනවා. කොරියාව විතරයි සාර්ථක එළියට ඇවිල්ලා තියෙන රටක් IMF එකේ උදව්ව තුලින්. අනෙක් රටවල් තිබෙනවා. නමුත් ඒ අයට අපි තර්ක විතර්ක කළා. පෙන්වුවොත් මෙහෙම තමයි ගෙනියන්න ඕනේ වන්නේ කියන එක මං හිතන්නේ ඒගොල්ලොත් මීට වැඩිය ඕනෑකම උත්තර දෙවි.
ඒතකම ඊයේ දවසේ විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළේ ආණ්ඩුව නියෝජනය කරමින් නාගරික සංවර්ධන ඉඩම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා.
ආර්ථික අර්බුදය විසින් පීඩාවට පත්වෙච්ච සමාජ තීරුන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ට කිසියම් විදියක ඉලක්ක සහගතව සහන සැලසීම සඳහා මේ අයවැය තුළ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ මූල්‍ය කළමනාකරණය තුළ මීටත් වඩා මුදලක් වැය කරන්න පුළුවන්කම තිබුණ නම් හොඳයි. හැබැයි ඒ මූල්‍ය කළමනාකරණය තුළ උපරිම අවධානය යොමු කරමින් ඒ සඳහා කටයුතු කර බව මේ අයවැය යෝජනා නිවරදි විදියට විශ්ලේෂණය කිරීමෙන් අපිට බලා ගන්න පුළුවන්.
ඒත් එක්කම නලින් බණ්ඩාර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විවාදයට එක්වමින් කිව්වේ අයවැය නියෝජනා කරනු වැටුප් වැඩිවීමේ ක්‍රමය අනුව සමහර සෞඛ්‍ය වෘත්තීන්වල වැටුප් අඩු වෙලා තියෙනවායි කියලා.
හෙදියන්ට ඒ වගේම වෛද්‍යවරුන්ට මේ වැටුප් කියන කාරණේ ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒගොල්ලන්ට සාධාරණ ඉෂ්ටලා කියලා මේ අතිකාල දීමන ඔබතුමාලා 80 වෙන් 120 වෙන් 1 දක්වා අඩු කරලා තියෙනවා. ඒක අඩු කරලා තියෙන්නේ නර්ස්ලාගේ, වෛද්‍ය සේවයේ, ඒ වගේම MLT ඇතුළේ සහායක සේවාවන්ගේ ඒගොල්ලන්ගේ අඩු කරලා තියෙනවා. හැබැයි රෝහලේම ඉන්න පරිපාලන සේවයේ ගණකාධිකාරීවරුන්ගේ අඩු කරලා නැහැ. අපි දන්නවා පෑය 24ම සේවාවක් දෙන නලින්ද ජයසමතුමා ඔබතුමාට බාර පිරිසක් තමයි මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඔවුන් පැහැදිලිවම ඔවුන්ගේ ගණන කිරීම අනුව ඔවුන්ට වැටුප් අඩු වෙලා තියෙනවා. 80 වෙන් 1 120 වෙන් 1 කිරීම හරහා ඔවුන් ගණනය කරලා තියෙනවා. 2027 ජූනි වෙනකොට දැන් තියෙන ක්‍රමයට වඩා ඒ අලුත් ක්‍රමයේ යෝජනා කිරීම හරහා මුලින්ම වෛද්‍යවරයෙක් විදිහට සම්බන්ධ වෙනකොට 52000 කතර ලොස් එකක්, ඒ කියන්නේ අතට ලැබෙන ප්‍රමාණය අඩු වීමක් වෙනවා කියලා. ඒ වගේම ක්ෂේත්‍රඥ වෛද්‍යවරුන්ගේ ඒ තත්ත්වය තියෙනවා කියලා. මං හිතනවා මෙතනදී ඔබතුමාලා කරලා තියෙන රණලික් කුමාර මහත්තයා දාලා තියෙනවා උදය සෙනරත්න කමිටුව. මේ කමිටුවෙන් කෑලි කෑලි එකතු කරලා තමයි මේ වැටුප් වැඩි කිරීම කරලා තියෙන්නේ. වැඩි කිරීම හෝ අඩු කිරීම දැන් අප්‍රේල් වෙනකොට කට්ටිය දැනගන්නේ වැඩි වෙලාද අඩු වෙලාද කියලා.
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් ඊයේ දවසේ සිදු වුණා. ඒ තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට බ්‍රේල් ක්‍රමයට ලියපු සටහනක් ආශ්‍රයෙන් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කිරීම. ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත පෙරේරා මහතා තමයි මේ කටයුත්ත සිද්ධ කළේ. එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කිව්වේ දෘශ්‍යබාධිත පුද්ගලයෙක් විදිහට සභාව කල්තැබීමේ යෝජනාව බ්‍රේල් ක්‍රමයට ලියාගෙන පැමිණෙන්න හැකියාව ලැබීම, එය කියවන්නට හැකිවීම පිළිබඳව තමන් ආඩම්බරයට පත්වෙනවා කියලා. ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත ආබාධ සහිත ප්‍රජාවගේ දිවන තත්ත්වය ඔසවාලන්න අයිතිවාසිකම් පදනම් කරගත්තු සුබසාධනය බලගන්වන්න වැඩසටහන් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මේ වැඩපිළිවෙල හරහා එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ප්‍රඥප්තියට සමපාතව දේශීය නීතිය සඳහා නව පනතක් සකස් කරන්නත් ආබාධ සහිත ජනතාව තුළ පවතින ආර්ථික ශක්තීන් සමාජ සංශෝධනයට අවශෝෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නත් අවශ්‍යයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බ්‍රේල් ක්‍රමයට ලියපු සටහන ඇසුරෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වමින් යෝජනා කළා. පහුගිය දිනවල දැඩි පාස්පෝර්ට් පෝලිම් දකින්න ලැබුණා. නිකුත් කිරීමට ඉතිරි වෙලා තියෙන සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් ඇතුළත නිකුත් කරලා ඒ ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා කියලා ආනන්ද විජේපාල මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරය සඳහන් කළා. ඒ සඳහා ක්‍රියාකාරකම් ක්‍රමිකව සිද්ධ කරමින් පවතිනවා කියලා අමාත්‍යවරයා කිව්වා. ඔහු කිව්වේ දහවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශී උපදේශක කාරක සභාව පළමු වතාවට විෂය භාර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පහුගිය 22 වෙනිදා පාර්ලිමේන්තුවේ රැස් වුණු අවස්ථාවේදී ගමන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටිලා තියෙන විශ්වාසය නැවත ඇති කිරීම මූලික අරමුණ කරගෙන දැන් පැය 24 පුරාම ගුවන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරා කියලා අමාත්‍යවරයා සඳහන් කරා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ වෙනුවෙන් සිද්ධ කරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන්ට ස්තුතිය පළ කරා කියලත් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පස්සේ යාපනයේත් ස්ථාපිත කරන්න සැලසුම් කරනවා කියලත් ප්‍රාදේශීය කාර්යාලවල ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරනවා කියලත් අමාත්‍යවරයා අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා. කෙහෙලි රබුකැල්ල හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් වන කාරණයකට එරෙහිව කොළඹ මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම තහනම් කරලා තිබෙන කෙහෙලි රබුකැල්ල හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ පවුලේ සමාජිකයින්ගේ වත්කම්වලට අදාළ මුල්ලේඛනවල සහතික පිටපත් ඔවුන්ට ලබා දෙන්න කියලා කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කරා. අල්ලස් කොමිසම සිද්ධ කරන විමර්ශනයකට අදාළව කෙහෙලි රබුකැල්ල හිටපු අමාත්‍යවරයා ඔහුගේ පවුලේ සමාජිකයින්ගේ බැංකු ගිණුම් ජීවිත රක්ෂණ පුවාදී කාරණා තහනම් කරන්න කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කරලා තිබුණා. මීට අදාළව ඊයේ කෙහෙලි රඹුක්වැල්ල මහතාත් ඔහුගේ පවුලේ සමාජිකයනුත් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අධිකරණ නියෝග මත මේ තහනම් කරලා තිබෙන තමන්ගේ සේවාදායකින්ට අයත් දීපලවලට අදාළ මුල්ලේඛනවල සහතික පිටපත් තමන්ට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම පිළිගත්තු කොළඹ මහාධිකරණය ඒ ලේඛනවල සහතික පිටපත් ඉල්ලුම්කරුට ලබා දෙන්න නියෝග කළා. අල්ලස් කොමිසම සිද්ධ කරපු විමර්ශන වලට අදාළව කෙලි රඹුකැල්ල මහතාත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් අයත් රුපියල් මිලියන 97කට වැඩි වත්කම් සහිත බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කරලා කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග නිකුත් කරලා තිබුණා. දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන කාල සීමාව තුළ ඒ පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිද්ධ කරලා තියෙනවා කියලා තීන්දුවක් ඉල්ලල ගොනු කරපු මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරලා තිබුණා. ඒ අනුව වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී හිටපු රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී සඳහන් කරේ තමන්ගේ සේවාදායකයා පොලිස්පති ඒ රාජකාරී ඉටු කිරීම වළක්වලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා කියලා. ඒ නිසා මේ පෙත්සම විභාගයට ගන්න කඩිනමින් දින ලබා දෙන්න කියලා ඔහු අධිකරණයෙන් ඉල්ලුවා. ඒ අනුව මේ ඉදිරිපත් වුණු කරුණු සලකා බලපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම මේ මාසේ 6-7-8 දිනවල විභාග කරන්න නියම කළා. ඒ අනුව මැල්කම් කාදිලන් රංජිත් හිමිපාණන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් ඉදිරිපත් කරලා තිබුණා. පෙත්සම් කරුවන් කියන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ඉදිරිපත් කරපු නිර්දේශය නීතියට පටහැනි කියලා. ඒ අනුව මේ නිර්දේශ පදනම් කරගෙන තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට ගත්තු තීරණය නීතියට පටහැනි කියලා තීන්දුවක් ලබා දෙන්න කියලා ඉල්ලලා මේ පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙනවා. ඊයේ දවසේ අලුත් අවුරුද්දෙන් පසුව වෙසක් පොහොයට කලින් කාල සීමාවේ ශ්‍රී ලංකාවේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට අදහස් කරනවා කියලා ඊයේ දවසේ කරුණු වාර්තා වුණා. අස්කිරි පාර්ශ්වයේ මහලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මනන්ද ස්වාමින් වහන්සේ තමයි මේ බව සඳහන් කළේ. ඒ අනුව බොහෝ දුරට අප්‍රේල් 18 වෙනිදායින් පස්සේ දින 10ක හරි 12ක හරි කාලයක් සඳහා දළදා ප්‍රදර්ශනය පවත්වන්න අදහස් කරනවා කියලා උන්වහන්සේ සඳහන් කළා.
ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා දේශීය සහ විදේශීය බුදු ජනතාව ඉසාමත් බලවත් අපේක්ෂාවකෙන් දීර්ඝ කාලයක් සිටියේ සිටිනවා. මේ සඳහා අපේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේට වරින් වර ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදවල තිබෙන රටේ වාතාවරණයේ විවිධ හේතු කාරණා නිසා එය සිද්ධ කර ගැනීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. කෙසේ නමුත් වර්තමාන රජය ගරු ජනාධිපති ඔබතුමා මැදිහත්ව මේ පිළිබඳව අපේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලා ඔබේ මහා විහාරයේ සාකච්ඡා කළ ඊයේ දිනේදී දළදා ප්‍රදර්ශනයක් මහ ජනතාවට සිද්ධ කිරීම සුදුසුයි කියලා. මේ සඳහා තියෙන වකවානුව අනුව අප්‍රේල් අවුරුදු සමයෙන් පසුව වෙසක් පුරපසරසක් පොහොයට පෙර ආතුව සිද්ධ කිරීම සුදුසුයි කියලා දැනට යෝජනා වෙලා තිබෙනවා. බොහෝ විට අප්‍රේල් මාසයේ 18 වෙනිදාගෙන් පසුව දින 10ක් 12ක් පමණ දළදා ප්‍රදර්ශනය සිද්ධ කරනවා.
යලිත් එළඹෙන බ්‍රහස්පතින්දා දිනේ හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නව මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.